ගරු කතානායකතුමනි, ඔබතුමා පැහැදිලිවම දකිනවා මේ එළියේ ඉන්න ගැලරියක ඉන්න දරුවනුත් දකිනවා, රටේ මහජනතාවත් දකිනවා. පාර්ලිමේන්තුව කිසිදු විධානයකට යටත් වෙන්නේ නැතුව, කිසිදු නීතියකට රීතියකට කටයුතු කරන්නේ නැතුව හිතෙන හිතන ගමනක් යනවා. දැන් මම වරප්‍රසාද පනත යටතේ යොමු කළා තියෙනවා කාරණයක්, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කටයුතු කමිටුවේ සභාපතිවරයා විසින් ලිපියක් නිකුත් කරලා තියෙනවා මාධ්‍යට සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව. ඔබතුමා දන්නවා අපි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතට අනුව පනතේ ආ කොටසේ නමවන වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ කාරක සභාවක කටයුතු කිසිවක් පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට පෙර ඒවා ප්‍රකාශනය කිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. මේ කාරක සභාව විසින් ඒ වගේම ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුව ස්ථාවර නියෝග ප්‍රකාරව ආංශික අධීක්ෂණ කාරක සභාවට තියෙන බලතල ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ඉදාම පැහැදිලිව සඳහන් වෙනවා. ස්ථාවර නියෝග 111 යටතේ 111-10-12 ඇතුළු 111 අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව කියලා තියෙනවා ඒ සියලු වාර්තා කතානායකවරයාට ඉදිරිපත් කරන්න ඕන, වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ඕන, ඒ අනුව කටයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුව ගන්නවා කියලා. ඒ වගේම එක කාරක සභාවකට අදාළ නොවන පමණක් අදාළ නොවන කාරණා සම්බන්ධව අනෙකුත් කාරක සභාවලත් අවධානය යොමු කරලා කටයුතු කළ යුතුයි කියන එක ඉතා පැහැදිලිව මේ සාවරණියෝගවල තියෙනවා. ඒ වගේම යම් සමාජිකයෙක් ඒ සභාවේ යම් කාරණයක් සම්බන්ධව විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා අවකාශ ස්ථාවර නියෝග යටතේ තියෙනවා. නමුත් ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා ස්ථාවර මහජන ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ 2023 ඔක්ටෝබර් මාස 5 වෙනි දින හවස 1:30ට තිබිච්ච ප්‍රස්තුතිය. එහි මිනිත් වලට අනුව මම සභාගත කරනවා එදින මිනිත්. මම පහුගිය සතියේ මේ මිනිත් පිළිබඳව මගේ විරුද්ධත්වයක් සටහන් කරා. මම දන්නේ සටහන් වෙලා තියෙනවද කියලා. එදා සභාවේ කටයුතු වෙච්ච දේවල් සාකච්ඡා වෙච්ච දේවල් නෙමෙයි මේ මිනිත් වල තියෙන්නේ. මේක බරපතල වැරද්දක්, විෂමාචාරයක්, නොමගෑවීමක්, පාර්ලිමේන්තු බලතල අයුතු ලෙස පාවිච්චි කිරීමක්, මහජනතාවගේ අයිතිය අයුතු ලෙස පාවිච්චි කිරීමක්. ඒ වගේම මේ ලිපියක් යැවීම සම්බන්ධව ඩ්‍රාෆ්ට් ලිපියක් ඔබතුමාට මම කරුණු අවසර ගන්න ආපු වෙලාවේ පෙන්නුවා WhatsApp මෙසේජ් එක. මේ ඩ්‍රාෆ්ට් ලිපියක් කියවනවා. ඒ ලිපියට අනුව නීතිපතිවරයාගේ කාර්යභාරය, අධිකරණයේ කාර්යභාරය විවේචනය කරන අතරේ ඒ පිළිබඳ උසාවියේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධව තීරණ මගේ මතය හැටියට සභාපතිවරයෙකුට කිසිම අවස්ථාවක බලයක් නැහැ පෞද්ගලික මතයක් හැටියට සභාවේ තීරණ දැනුවත් කරන්න. ඔහුගේ මතය හැටියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාටත් ඕනම ඇමතිවරයෙක් අද සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමත් කිව්ව විදිහට ඕනම කාරක සභාවකට ඇමතිවරයෙක් කැඳවන්න පුළුවන්. නමුත් ඇමතිවරුන්ට ලියුම් ලියන්න, ඒ පිළිබඳව තීරණ ගන්න පාර්ලිමේන්තුවේ අවසර ගන්න ඕන. ඒ වගේම ඉතා බරපතල දෙයක් තියෙනවා. ඇමරිකානු තානාපති තුමියට මේ කියනවා එබැවින් ඇයට අනතුරු ඇඳගැවීම සුදුසුයයි නිර්දේශ කරන. මේක මේ අපිට විපක්ෂයට ප්‍රශ්නයක් නැහැ. නමුත් රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය විදේශ කටයුතු ප්‍රතිපත්තිය තීන්දුව කරන්නේ රටේ ජනාධිපතිවරයා රජය. අපිට පුළුවන්ද රටවල් එක්ක ප්‍රශ්න ඇති වෙන ආකාරයට මේ අනුව කටයුතු කරන්න? ගරු කතානායකතුමනි මේ විදියට කටයුතු කරන්න ගියෝතින් ඒවගේම මේ මේ මෙවන් කාරණයක් සම්බන්ධව විදේශ කටයුතු සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවක් තියෙනවා අධිකරණ කටයුතු සම්බන්ධව අධිකරණ කටයුතු සම්බන්ධ ආංශික කාරක සභාවක් තියෙනවා මේවත් එක කතා කරන්නවත් නැතුව අපිට WhatsApp message එක ගෙවුවම මම පැහැදිලිව කියා සිටියා මේකට බලයක් නැහැ කරුණා කරලා මේ කමිටුවේ සමාජිකයන් එක එකතු වෙලා සාකච්ඡා කරලා මේ ලිපිය පිළිබඳ තීරණය කරන්න නැත්නම් මේකෙන් අනවශ්‍ය තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා නමුත් ඒ පිළිබඳව තකන්නේ නැතුව ලිපියක් ලියලා ඒ ලිපියේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ඉන්න කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙක් වන ආනන්ද විද්‍යාලයේ මාධ්‍ය ශිෂ්‍යෙක් වන අපේ සිංහලකම බෞද්ධකම ගැන බොහොම ඉහලින් කතා කරන ගෞරවනීය කෙනෙක් වෙච්ච අපේ ප්‍රශාන්ත් ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්දි අල්විස් මැතිතුමා අනිද්දා පත්‍රයට නොවැම්බර් මාසේ 12 වෙනිදා පිටුවක ලිපියක් පිටු එකමාරක ලිපියකින් කියනවා සරත් තීරසේකරට අහුණු ආංශික අධීක්ෂණ ආංශික කාරක සභා දැලිපිහිය මෙතන මේ දරුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරය කියන්නේ දැලිපිහිය කාට අහුනොත්ද කාට අහුනොත්ද මේ දරුවෝගෙන් අහුවදින් කියයි ඉතින් අපේ ආංශික කාරක සභාවේ සභාපතිවරයෙක් ප්‍රසිද්ධ පත්‍රයක කාටද සමාන කරන්නේ මොකද්ද මේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙන්නේ මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සභාවක සභාපතිවරයා හඳුන්වන ආකාරය මේකේ බොහෝ දේවල් තියෙනවා මොකද එතුමා ඉතාම පැහැදිලිව එකතැනක කියනවා ආංශික කාරක සභාවල විසුළු ස්වරූපයයි මේෙන් පේනෙන්නේ අඩුම ගණනෙන් මේ නමත් දාලා ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ විකාර රූපී ස්වභාවයයි මේ අපිත් සමාජිකයෝ අපිත් සමාජිකයෝ මේකේ මේකේ තව තව තියෙනවා පෞගිය කාලේ පත් කරපු ජනාධිපති කොමිෂමක් ගැන යොමු කළා ඒ කොමිෂමේ කාර්යභාරයද මේ ඉටු කරන්න හදන්නේ ලිපි අවසන් කරන්න ගරු කතානායකතුමනි ලිපි අවසන් කරන්නේ මෙන්න මේ විදියට ලිපිය එතුමා අවසන් කරනවා හේත් සරත් වීරසේකරට ඒ පැත්ත නොපෙනේ එහු දකින්නේ ජාතික ආරක්ෂාව ලංකාවේ හොඳ නම නැති කිරීම ඇමරිකානු කුමන්ත්‍රණ වැනි සිඟිති කාරණාය ඒත් භයානක වන්නේ මෙවැනි අමනෝඥ පුද්ගලයන් ආංශික කාරක සභාව වැනි වැදගත් ආයතනවල මුල් පුටුවට පත් කිරීමෙන් ලැබෙන වාසිය යොදාගෙන කරන මුග්ධ ප්‍රකාශන සහ ලියන මේ ගණේ ලිපිය ඉතින් ගරු කතානායකතුමනි මේ වගේ කටයුතු දිගින් දිගට වෙන්න දෙන්න එපා දැන් ඔබ දැක්ක කෝප් එකට මොකද්ද වුනේ කියලා මුළු රටම පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය නැති වෙලා ඊයේ මොකද්ද වුනේ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය නැති වුණා දැන් අද බලන්න මේ අලුතෙන් ගයිඩ්ලයින් දෙන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුව අර බලතලහ වරප්‍රසාද පිළිබඳ පනතක් තියෙනවා ස්ටෑන්ඩින් ඕඩර්ස් තියෙනවා ස්ථාවර නියෝග යටතේ තමයි බලතල පැවරෙන්නේ ඉතින් මේ කිසිවකට අවධානය යොමු කරන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික බූදල වගේ අර සුදුවැල්ලේ චණ්ඩියාගේ මේ ප්‍රශ්න විසඳන තැන වගේ පාර්ලිමේන්තුව අමාත්‍යාංශ ගෙන්නලා නිලධාරී ගෙන්නලා පක්ෂපාතීව තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන රටවල් එක්ක රටේ වෙන රටවල් එක්ක අපේ රටට ප්‍රශ්න ඇති වෙන විදියට රටේ අධිකරණය රටේ මානව හිමිකම් කොමිෂන් සභාව ඒ වගේ ස්වාධීනත්වයට අභියෝග කරමින් කටයුතු කිරීම නීතිපතිවරයාගේ කාර්යභාරය යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය විසඳන්න ක්‍රමවේදයක් තියෙනවා ඒක මේ ස්ථාවර නියෝග වල සඳහන් වෙලා තියෙනවා ඉතින් ඒවයින් පිටත ගිහිල්ලා මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අපිට රටට සමස්තයක් වශයෙන් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ ඔබේ අවධානය යොමු කරනවා ඒ අනුව මම ඒ වගේම මේ ලිපිය ඒ ලිපිය යවපු ලිපිය මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා 20-23 ඔක්තෝබර් මාස 19 වෙනි දින දින ඇති අපේ රාජ්‍ය ආරක්ෂක ඇමතුමා වෙත යවපු ලිපිය මිනිත් සහ ලිපිය සහ ඒ වගේම මේ පත්‍රේ අනිද්දා පත්‍රේ මේ මං ඉදන් හොඳට පේනවා හෙඩ්ලයින් එක පාර්ලිමේන්තුවට දීලා තියෙන தত্ত্বය සභාපතිවරයෙකුට දීලා තියෙන தত্ত্বය මේකෙන් පේනවා මේකත් මම සභාගත කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි මට අවස්ථාව දෙන්න මගේ ඔබතුමාට ලබා දීපු ලේඛනය කියවන්න පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද පනත යටතේ විමර්ශනයක් කිරීම විසයි විසිතුන දහය දහනමේ දින ධාතමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ අධීක්ෂණ කාරක සභාවේ සභාපති රිය අඩ්මිරාල් විශ්වාමික ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත අමතා මාධ්‍ය වෙතද යොමුකට ඇති ලිපිය මගින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී ඇති බවට සඳහන් දන්වා සිටිමි ලිපිය ඔබතුමාට මම ඉදිරිපත් කරා දැන් අමුණුවා පාර්ලිමේන්තු වරතරහා වරප්‍රසාද පනතේ ආ 9 වගන්තිය කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරමි. එයි මේසේ සඳහන් වේ. පාර්ලිමේන්තුවේ කාරක සභාවක කටයුතු කිසිවක් පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට පෙර ඒවා ප්‍රකාශනය කිරීම. එයි සඳහන් පරිදි පාර්ලිමේන්තු කාරක සභාවක සාකච්ඡාවට බාධුන් වන කරුණු කිසිවක් පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට පෙර එය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වන අතර එය පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කළ හැකි වරදක් වේ. පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කළ හැකි වරදක්. මොහු විසින් මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ 20යි 22 මැයි මාස 9 වන දින නිටඹුව ප්‍රදේශයේදී පුද්ගල පහර වෙදීමකින් මිය ගිය අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු දැක්වීමකි. එම ලිපියෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වන කරුණු බොහෝ සඳහන්ව ඇත. අදාළ සින්දිය සම්බන්ධයෙන් අධිකරණ තීරයක් ගැනීමට මත්තෙන් එකී නඩුවට අදාළ තීරණය ප්‍රසිද්ධියට පත් කර ඇත. එමෙන්ම රාජතාන්ත්‍රික වශයෙන් ගැටළු ඇති කරමින් ඇමරිකානු තානාපතිනියට අනතුරු ඇඟවිය යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කරයි. තානාපතිට අනතුරු ඇඟවන්නෝ අපේ කමිටුවෙන් මේව කරන්න පුළුවන් දේවල්ද? ඒව කරනවා නම් කරන්න. රටේ ජනාධිපතිවරයාට බලතල තියෙනවා. ඒව කරනවා නම් කරන්න. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඒකට බලතල තියෙනවා. දෙක මානව හිමිකම් කොමිෂමේ සාවද්‍ය තොරතුරු මත කටයුතු කරන බවට තීරණය කර කරුණු ඉදිරිපත් කිරීම.
ඔය ලිපිය ඔබතුමා සභාගත කළා නේද?
මේක සභාගත කළා නෑ ගරුව.
එන සභාගත කළ ඉවර කරන්න ඕක.
මට මේ මේ
ඔය කියවන්න කිව්වත් එකයි සභාගත
කළා. ඔව් මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කතානායකතුමනි මේ වරප්‍රසාද සම්බන්ධ ලිපිය කියවන එක. මට තායි පොඩ්ඩයි තියෙන්නේ. මේ ලිපියේ කරුණු ජාතික ආරක්ෂාවටත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලටත් මාමන හිමිකම් යහපාලය වැනි ගුණාංගවලටත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලටත් බරපතල බලපෑම් ඇතිවන අයුරින් ඉදිරිපත් කර ඇති බැවින් එදින කමිටුවේ කාර්යසටහන් වලටද අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් ඇති බව නිරීක්ෂණය වේ. මේ සම්බන්ධව දැනටමත් ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්දේ අල්විස් මහතා විසින් 20යි 23 11යි 12 දින ඇති අනිද්දා පුවත්පතින් ලිපිය විවේචනයට ලක් කර ලිපියක් පළ කර ඇති අතර එය ජනතාව තුළ ප්‍රශ්නගත ගැටලුව සම්බන්ධයෙන් කුකුසක් ඇතිව බවට සාක්ෂි සපයයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රිය අඩ්මිරාල් විශ්‍රාමික ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද ප්‍රකාරව කර ඇති මෙම වැරදි සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමි. මේ පැමිණිල්ල සහ ලේඛන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන්න කියලා ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතුමා.
ගරු කතානායකතුමනි තීන්දුවක් දුන්නේ.
ඒක යොමු කරන්න. ඉතින් ඒක නේ කිව්වේ.
ආ යොමු කරනවා.
මට ඔබතුමා ඉල්ලීම තියෙනවා. යෝ. ඉතින් ඔබතුමා හොඳට අහන් ඉන්න.
මං කැමති ඒ සභානායකතුමාට ඉක්මනින්ම කරුණු දෙකකුත් ඉදිරිපත් කළා මගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පළවෙනි කාරණාව තමයි අර හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව පිළිබඳව ඇත්ත වශයෙන්ම යම් යම් අයව අත්අඩංගුවට ගන්නවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඔක්කොම ගන්නේ මේ හාල්මැස්සෝ ටික. තෝරු මෝරු ටික ගන්නේ නැහැ. ඒ කියන්නේ තෝරු මෝරු කැබිනට් එකෙත් ඉන්නවලු. ඒ නිසා කරුණාකරලා ඒක ගැන අවධානය යොමු කරලා ඒ අදාළ ආරක්ෂක අංශවලට කියන්නේ මේ හියුමන් ඉමුනෝග්ලොබුලින් වංචාවේ අත්ත වශයෙන් මේකේ ප්‍රබලව මහමොලකරුවන් ඉන්නවා. ඒ අය අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව ගරු සභානායකතුමා, අපිට ඊයේ දැනගන්නට ලැබුණා විශේෂයෙන්ම මේ ලංකාවේ තියන්නට ගිය අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක සවුත් ඇෆ්‍රිකාවලට ගිහිල්ලා තිබෙනවා කියන එක. ඒකට එහාට මාරු කරලා තියෙනවා කියන එක. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි, ඒකට හේතුව හැටියට දක්වලා තිබෙන්නේ අපේ රටේ ක්‍රිකට් පරිපාලනයේ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් තුළ කියන කාරණාවයි කියන එක ආරංචි වෙනවා. හැබැයි සභානායකතුමනි, මම මතක් කරන්න කැමති මීට පෙර පවත්වපු ICC ටුවර්නමන්ට්ස් පහම, අපේ රටේ පවත්වපු ICC ටුවර්නමන්ට්ස් පහම ක්‍රියාත්මක කරලා තිබෙන්නේ ඉන්ටරිම් ඇඩ්මිනිස්ට්‍රේෂන්ස් යටතේ, අන්තර්වාර කමිටු යටතේ. 2000 අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක, 2002 චැම්පියන්ස් ට්‍රෝෆි එක, 2006 අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක, 2011 CWC and 2012 World T20 ඔක්කොම ක්‍රියාත්මක කරලා තිබෙන්නේ ඉන්ටරිම් කමිටීස් යටතේ. ඉතින් මං හිතන්නේ ක්‍රීඩා මාත්‍යවරයා, ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නට ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනුත්, ඒ වගේම ICC එකනුත්, කොහොමද මේ අය මේ මෙච්චර බලයක් පාවිච්චි කරලා අපේ රටේ තියන්න ගිය අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක සවුත් ඇෆ්‍රිකාවලට ගෙනිච්චේ. ඒ වගේම ඒකට තුඩු දුන්නු විශේෂයෙන්ම දේශද්‍රෝහී ක්‍රියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ ඒ විධායක මණ්ඩලයේ, කොහොමද ඒ අය මේ රට පාවා දෙන මේ කාර්යභාරයට මුලපිරුවේ? ඒ අයට විරුද්ධව නීතියානුකූල පියවර ගත යුතුමයි. ඒ සඳහා ඔබතුමා කරුණාකරලා ජනාධිපතිවරයා දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මම කැමතියි දැන් මේ අවස්ථාවේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හා පක්ෂ නායකයෙකු ලෙස එහි වගකීම නොපිරිහෙලා ඉටු කරමින් රටේ පොදු ජනතාවට මුහුණ දීමට සිදුවන ජාතික මට්ටමේ ගැටලු මෙම සභාව හමුවේ ඉදිරිපත් කරමින් මහජන නියෝජිතින් වශයෙන් අප විසින් මේවාට ලබා දෙන විසඳුම් සාකච්ඡාවට බඳුන් කිරීම ස්ථාවර නියෝග 27 අනුව ජාතික වැදගත්කමකින් යුතු මහජන ගැටලු ඉදිරිපත් කිරීම මම විසින් සිදු කරනවා. මම කියන්න කැමති කිසිම දවසක පුද්ගලයෙකුගේ පෞද්ගලික කරුණු කාරණා මම මතු කරලා නැහැ. රටට බලපාන ජාතික ප්‍රශ්න ගැටලු මේ රටේ පොදු ජනතාවට මුහුණ දෙන්න තිබෙන ගැටලු තමයි අපි ඉදිරිපත් කළ තිබෙන්නේ. පසුගියදා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් දෙමින් මෙරට ආර්ථිකයේ බංකොලොත් තත්ත්වයට පත්කරන ලද පිරිස අනාවරණය කරමින් තීන්දුවක් ලබා දෙන ලදී. ඒ SCFR නම්බර් 195/2022 නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමි. එම තීන්දුව ප්‍රකාශ කරමින් මෙරට රාජ්‍ය පාලනය කර ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යවරුන් වූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශ ලේකම්වරුන් වූ ආටිගල ජයසුන්දර, මහා බැංකුවේ අධිපතිවරුන් ලෙස කටයුතු කළ නිවාඩ් කබ්‍රාල්, ලක්ෂ්මන් යන අයවලුන් සහ මූල්‍ය මණ්ඩලයේ තවත් කිහිප දෙනෙක් රට බංකොලොත් කිරීමට දායක වූ පිරිස ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මේ ඉතාමත්ම වැදගත් නඩු තීන්දුවක් වන්නේ මෙරට ආර්ථිකයේ බංකොලොත් කිරීමට වගකිව යුත්තන් කවුරුන්ද යන්න රටේ පොදු ජනතාව විමසා සිටින අවස්ථාවක එය සොලා බැලීමට පාර්ලිමේන්තුව විසින් කාරක සභාවක් පවා පත්කර ඇති අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පැනයට පිළිතුරු සපයා තිබීම. ඉහත පුද්ගලින් රට බංකොලොත් කළ පසු එහි වන්දි ගෙවන්නේ අද රටේ මහජනතාව. හිතාමතා රට බංකොලොත් කළ පිරිස් තවමත් මහජන මුදලින් වරප්‍රසාද වරදාන ලබමින් ජීවත් වුවද මේ රටේ ජනතාව ඔවුන්ගේ නූපන් දරුවන් ඒ වගේම තවත් පරම්පරා ගණනාවකට අපේ දරු පරපුර, තරුණ පරපුර, අනාගත පරපුර මේ වන්දි ගෙවිය යුතු ආර්ථික විශේෂඥින්ට අනුව ඔවුන් විසින් අහිමි දශකයක් අප රටට හිමි කර ඇත. ඇත්ත වශයෙන් එක දශකයක් නෙවෙයි දශක ගණනාවක් අහිමි කරලා තිබේ. රටේ මහජනතාව දැන් විමසා සිටින්නේ රටේ නීති අනුව මෙම ආර්ථික ඝාතකින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. නීතිය ක්‍රියාත්මක වීම මගින් හානිපූර්ණ වන්දි ලබා දෙන්නේ ලබා ගන්නේ කෙසේද යන්න. රටත් ජනතාවත් විනාශයට ලක් කරමින් අයිතු ලෙස උපයාගත් ඔවුන්ගේ ධනය නැවත ජනතාවට ලැබෙන්නේ කෙසේද යන්නයි. 2023-11-21 දින ස්ථාවර නියෝග 27-2 යටතේ මම විසින් ඉදිරිපත් කළේ ජනතාවගේම ප්‍රශ්නයි. ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීම රජයේ වගකීමයි. නමුත් මම එම ගැටලුව ඉදිරිපත් කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් ගණනාවක් මම ඒ අයගේ ක්‍රියාකලාපයන් සියල්ලක්ම මේ ඡායාරූපවල තියෙනවා. මේ ඡායාරූපත් ඒ වගේම මේ CD තැටියත් මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. විශේෂයෙන්ම කතානායකවරයාගේ සහ ඒ අදාළ බලධාරීන්ගේ දැනුවත් වීම උදෙසා. ඉතින් මොකද්ද වුණේ ගරු කතානායකතුමනි, ඊයේ දවසේ අමුදෙන් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ, ඔබතුමාම දැක්කා, ඇස් දෙකට දැක්කා. විවිධ මන්ත්‍රීවරුන් කටයුතු කරපු ආකාරය දැන් ඔබතුමාද උදේ පාන්දරම තීන්දුවක් දුන්නා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පිළිබඳව විශේෂයෙන්ම මම කියන්න කැමතියි, මූලිකවම ඔබතුමාගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ආ කොටස. ඒ ආ කොටසේ 1-2 සහ ආ කොටසේ 4-6 මේ සියලු කරුණු කාරණා තුළ මන්ත්‍රීවරු හැසිරෙන්න ඕන ආකාරය පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ගත්තු යම්කිසි පියවරක් තුළ ඔබතුමා ක්ෂණිකව එතුමාව මාසයකට තහනම් කරා. දැන් මම ඔබතුමාගෙන් අහන්න කැමති ස්ථාවර නියෝගවල ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා මන්ත්‍රීවරයෙක් හැසිරෙන්න ඕන ආකාරය. 92-1 යටතේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය හරහා ගමන් කරනු නොලැබිය යුත්තේ. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ඒ අදාළ වීඩියෝ පට සියල්ලක්ම පරිශීලනය කරලා ඒ සභා ගර්භයේ ආණ්ඩු පාර්ශ්වයෙන් මේ පැත්තට ආපු සියලු දෙනාටම විරුද්ධව යම්කිසි පැහැදිලි පියවරක් ගත යුතුමයි. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති දැන් මේ සභා ගර්භය තුළ අපේ ආරක්ෂාව පිළිබඳව කවුද වගකිවිතු පුද්ගලයා? ඔබතුමාද? මහලේකම්තුමිය ප්‍රමුඛ ඒ ලේකම්වරුන්ද? වේත්‍රධාරීද? කවුද වග කියන්නේ? වගකීමක් නැත්නම් ඔබ අපිට ඉඟි කරන්නේ අපිට වගකීම බාර ගන්නද? මොකද අපිටත් වගකීම බාර ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක වගකීම බාර ගන්න පුළුවන් ආකාරي ඔප්පු කරන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. මට ඒකට පිළිතුරක් ඕන කතානායකතුමාගේ. කවුද මේ මන්ත්‍රීවරුන්ගේ ඒ ආරක්ෂාවට කවුද වග කියන්නේ? ඒ වගේම මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමතියි මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ ඇහුවේ මේ රටේ සිදුවුණු ආර්ථික අපරාධ පිළිබඳව. ආර්ථික අපරාධ නිසා ගර්භණී මවගේ ඉඳලා කුඩා දරුවන්ගේ ඉඳලා පාසල් දරුවන්ගේ ඉඳලා මව් පරපුර, පුරවැසි පරපුර, ස්වයං රැකියා ලාභියාගේ ඉඳලා කම්කරුවාගේ ඉඳලා ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා, වෘත්තිවේදී, මධ්‍යම පන්තියේ, ඉහළ මධ්‍යම පන්තියේ, ගොවියා, ධීවරයා, මේ හැම ජන කොට්ටාසයක්ම මේ බංකොලොත් භාවය තුළ විපතට පත් වුණා. ඉමහත් පීඩනයකට ලක් වෙලා සිටින මේ රටේ ජනතාව. දැන් ජනතාව අහන ප්‍රශ්නේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය 4-1 තීන්දුවක් ලබා දුන්නා මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද කියන එක නම් කරලම කිව්වා. දැන් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ ආර්ථික ඝාතකින් මේ ආර්ථිකේ විනාශය කරන්නට ගත්තු ක්‍රියාමාර්ගය තුල මේ රටේ විපතට පත්තුණු, අගතියට පත්තුණු, අසහනයට පත්තුණු හැම දෙනාම බලාපොරොත්තු වෙනවා වන්දි. ඒ වන්දි ගැනයි මම මේ ප්‍රශ්නේ අහුවේ. මේ ආර්ථික ඝාතකින් හෙළිදරව් කරන විට ඒක උහුලා ගන්නට බැරි වුණු නූගත් පිරිස කටයුතු කරපු ආකාරය ඉතාමත්ම නින්දිතයි. හැබැයි මම එකක් මතක් කරන්නට ඕන, ජෝසෆ් නීඩම් මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා, "Dogs may bark, but the caravan will move on." බල්ලෝ බිරුවට කවලම ඉදිරියට යන එක නතර වෙන්නේ නැහැයි කියන කාරණාව. දැන් මම ඔබතුමාගෙන් අහන්න කැමති, මගේ අතේ තිබුණු ලිපිගුණුව ඇත්ත වශයෙන්ම ඔබතුමා පරිශීලනය කරලා බලන්න, සනත් නිශාන්ත උදුරගත්ත ෆයිල් එක ජගත් සමරවික්‍රම අරගෙන ගියා. ජගත් සමරවික්‍රම අරගෙන ගිය ෆයිල් එක ඩී වීරසිංහ අතට ගත්තා. ඊට පස්සේ මද වෙලාවක් ගියන් පස්සේ මේ අගමැතිතුමා ඉන්න සීට් එක ළඟට, අපේ සභානායකතුමා ඉන්න සීට් එක ළඟට ප්‍රසන්න රණවීර ඇවිල්ලා යම් යම් ලිපිගුණ වගේක් බාර දුන්නා. මම ඒක හොඳට බලාගෙන ඒ සිදුවුණු ක්‍රියාදාමය. මම හිතන්නේ මේකට අවධානය යොමු කරන්න නැතුව හිනා වෙවි කතාවක නියැලී සිටිනවා. මම හිතන්නේ අද හිනා වෙයි ළඟදිම ජනතාවගේ ඡන්ද ඉදිරි ආඩණ්ඩ වෙයි. ඒ නිසා පැහැදිලිවම මේ ක්‍රියාදාමයේ පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වුණා. මම දන්නවා එදා මේ ප්‍රශ්නේ මතු කරනවායි කියන කාරණාව දැනගත් විට මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම සංවිධානාත්මකව තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරේ. මම එකක් කියන්නට කැමතියි, මේ පාර්ලිමේන්තුව තුළ ගරු කතානායකතුමනි තියෙන වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය. මෙතන නැහැ මේ මැදමුලන සම්ප්‍රදාය, මෙතන තියෙන වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයට වගකිවිය යුතු පුද්ගලයන් පිළිමදව නම් සඳහන් කරනකොට නිකන් බොරුවට කුලප්පු වෙලා භාෂණයේ අයිතිය අහිමි කරමින් ප්‍රශ්නවලට සවන් නොදී ආණ්ඩු පාර්ශ්වයට හැකියාව තිබුණා උත්තර දෙන්න. නමුත් උත්තර නැතිකොට ඒ අය උත්සාහ දරුවේ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන්න. මම ඔබතුමාට මේ කියන අවසාන අවස්ථාව, කවුරු හරි මේ සභාව ඇතුලේ අපිට ශාරීරික හානි කරන්නට ගත්තොත් මොකද්ද තමුන්නාංශයේ වගකීම? තමුන්නාංශය කියන්නේ තමුන්නාංශයේ නිරුප්‍රද්‍රිතව ප්‍රේක්ෂකෙක් හැටියට ඉඳගෙන අපිට අපේ ආරක්ෂාව සලසා ගන්නද කියන්නේ. කරුණා කරලා ඒ කාරණාවට පැහැදිලිවම උත්තරයක් ලබා දෙන්න. ඒ වගේම මගේ අතේ තිබුණු ලිපිගොනුව හොරා කාපු පුද්ගලයාට සති දෙකක තහනමක් ලබා දෙන්නේ අර හොරා කෑමට සම්බන්ධ වුණු අනිත් මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරා. ඒ අයට දේරුම් කරන්නේ ඒ මොකද අයවැය ඊළඟ ඡන්දයට ඒ අයව තියාගන්නද මේ සති දෙකක තහනමක් සහ අර වැරදි කරපු අනිත් අයව නිකම් මගහරින ආකාරයට තීන්දුවක් ලබා දුන්නේ මං අහන්න කැමති කතානායකවරයාගෙන්. ඒ නිසා මතක තියාගන්න කතානායකතුමනි, අපි අදහස් ඉදිරිපත් කරන්නේ උගත්කමේ, බුද්ධියෙන්, දැනුම කේන්ද්‍ර කරගෙන. ඔක්සිජන් කන්නද කියලා කියපු කට්ටිය ඔබතුමාම දන්නවා ඒ අයගේ සාක්ෂරතාවය මොකද්ද කියන කාරණාව. මිරිස් කුඩු ගහපු කට්ටියගේම සාක්ෂරතාවය මොකද්ද කියන එක දන්නවා. හැබැයි එකක් මතක තියාගන්න, මේ සභා ගර්භය හරහා 10ක් 20ක් නෙමෙයි 150ම පැන්නත් ඒ 150ටම මූණ දෙන්න පුළුවන් කොන්දක්, කශේරුකාවක්, පෞරුෂත්වයක් අපිට තියෙනවා. හැබැයි ඒ තැනට අපිව ගේන්නට එපා කතානායකතුමනි. ඔබතුමත් ඔය සීට් එකේ, දැන් ඔබතුමා දන්නවද අර වීරසිංහ කියන මන්ත්‍රීවරයා, එයා ඔය ස්පීකර්ස් පැනල් එකේ ඉන්න පුද්ගලයා. එතකොට එයාට පුළුවන් දෝ කැවිල වාඩි වෙන්න. සරත් නිශාන්ත මගේ ෆයිල් එක හොරකම් කරලා ඒක උඩට ගෙනියපු මෙසෙන්ජර්, එහෙම නැත්නම් කැරියර්, එයා තමයි මේවා උස්සගෙන ගියේ. එතකොට ඩී වීරසිංහට පුළුවන් දෝ ඒ පුටු ඇවිල්ලා වාඩි වෙන්න. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ නිසා කරුණා කරලා එකක් මතක තියාගන්න, මේ අපේ පාර්ශවයේ මෙච්චර ප්‍රමාණයයි විපක්ෂ ඉන්නේ කියලා මේ ගණන් වලින් මේ තීන්දුව తీරන ගන්නට මේ මේ චණ්ඩි පාඩ දාන්න එන්න එපා. චණ්ඩි පාඩ දාන්න එන්න එපා. අපේ ගණනට වැඩිය අපේ පෞරුෂත්වය, අපේ කශේරුකාව ඉතාමත්ම හොඳින් තියනවා කියන එක මම මේ අවස්ථාවේ කියමින්, විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති, ඊයේ දවසේ ක්‍රියාකාරකම් තුලින් බොහොම පැහැදිලි වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙමෙයි තියෙන්නේ, ශ්‍රී ලංකා හොරකම් පෙරමුණ, තක්කඩි පෙරමුණ. මේ තක්කඩින්ට මේ මර්ධනකාරී ක්‍රියාවන් වල නියැලුණු අයට කිසිසේත්ම අපි බයක් නැහැ. තර්ජන ගර්ජන වලට අපි සැලෙන්නේ නැහැ. මගේ තාත්තා මියගේ මහපාරේ. ඒ නිසා අපිට තනියම වුණත් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. ඒ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂත්වය අපි සතුව තිබෙනවා. අවසාන වශයෙන් මාටින් ලූතකින් මැතිතුමාගේ ප්‍රකාශයකින් මගේ කතාව අවසන් කරන්නම්. The ultimate measure of a man is not where he stands in moments of comfort and convenience, but where he stands at times of challenge and controversy. මිනිසෙකු මනින්න ලබන අවසන් මිම්ම වනුයේ සුවදායක හා සැපපහසු අවස්ථාවන්හි ඔහු දරන ස්ථාවරයේ හෝ සිටින ස්ථානයේ නොව, අභියෝගාත්මක හා මතභේදාත්මක කාලවකවානුවල ඔහු දරන ස්ථාවරය හා සිටින ස්ථානයයි. 20ක් 30ක් මේක පරිණලා ආවයි කියලා හිතුවද දන්නේ අපි ෆයිල් ටික උස්සගෙන එළියට දුවයි කියලා. එහෙම නිවටයෝ නෙමෙයි, එහෙම බියගුළු අය නෙමෙයි. ඕනම දෙයකට අපි මූණ දෙන්න ලෑස්ති. කරුණා කරලා මම අර නම් කරපු මන්ත්‍රීවරුන්ට විරුද්ධව ඔබතුමා ගන්න පියවර කරුණා කරලා ප්‍රකාශ කරන්න. මානප්පෙරුම මැතිතුමාට මාසයකුත්, අර සනත් නිශාන්තට සති දෙකකුත්, ඒක කිසිම සාධාරණත්වයක් නැහැ. මන් දන්නේ මේ අර ඊළඟ අයවැය ඡන්දයට එයාට සහභාගි වෙන ආකාරයට එයාට තහංචිය දුන්නද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මේක පිළිබඳව එක එකයි එක එක මත ප්‍රකාශ කරයි. අවසාන කාරණාව පැහැදිලි කිරීමක් කරන්න, අපේ ආරක්ෂාව අපිම බලා ගන්න ඕනද? එහෙම නැත්නම් ඔබතුමා ඇතුළු කවුද මේ නිලධාරීන් බක බලා ගන්න? ඒ මොකද ඔබතුමා ආරක්ෂාව බලා ගන්නවා නම් ඔබතුමා ඒ දේ කරන්න. ඒක කරන්නට ඔබට කොන්දක් නැත්නම්, හැකියාවක් නැත්නම් අපිට ඒ කොන්ද තියෙනවා ඒ ආරක්ෂාව බලා ගන්න. නිසා කරුණු මෙසේ හේයි, කරුණා කළ මේ ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දෙන්න. මගේ මේ වරප්‍රසාද ප්‍රකාශය හැන්සාඩ් එකකින් අරගෙන වරප්‍රසාද කමිටුවට යොමු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා විසින්, නායකතුමා විසින් එතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩේම පිළිබඳ අද දින මතු කරන ලද කරුණු පිළිබඳ සයාබලා විමර්ශනය කර මා වෙත කඩිනමින් වාර්තා කිරීම පිණිසම කාරණේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතු බව නියෝග කරමි. ඒකම ඔබතුමාට කියන්න ඕන, වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමා කියන විදිහට අපේ පැනල් එකේ නැහැ, පැනල් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඊළඟට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වේතරධාරී නිලධාරිතුමත් එතුමාගේ කාර්ය මණ්ඩලයත් මේ සභාව ඇතුළේ කෙරෙන කටයුතු වග බලා ගන්නවා. මන්ත්‍රී ආරක්ෂාව සියලු දෙනාගේ ආරක්ෂාව ඒ උදවිය බලා ගන්නවා. ඒක අද නෙමෙයි, ඉදා ඉඳලා තියෙන සම්ප්‍රදායික රීතියක්. නෑ, ඊයේ මම හිතන හැටියට එතුමාලට කරන්න පුළුවන් දේවල් ඒ අවස්ථාවේ කළා. ඔව්,
මම ඒ කතාව ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂ නායකවරයාගේ අතේ තියෙන ෆයිල් එක උදුරාගෙන යනකම් මේ මම මේ පුද්ගලයාට අපහාස කරන නෙවෙයි. මොනවද වේතනදාරී කාර්යාලයේ නිලධාරීන් කරේ? ඔබතුමා පැහැදිලි තීන්දුවක් දෙන්න. ඔබතුමා කිව්වොත් විපක්ෂ නායක ඔබ ඔබගේ ආරක්ෂා බලාගන්නයි කියලා, මට කොන්දක් තියෙන මගේ ආරක්ෂා බලාගන්න. ඔබගේ නිලධාරින්ට එක කරන්න බැරි නම් බැහැයි කියන්න. මට කියන්න මගේ ආරක්ෂාව මම බලාගන්න කියලා මම බලාගන්න. ප්‍රශ්නයක් නැහැ.
බොහොම ස්තුතියි.
හැබැයි ඒක ආරක්ෂාව බලාගන්න ක්‍රමවේදය පිළිබඳව ඔබතුමාම වගකීම් බාර ගන්න
ඕනේ.
ජය මාමන්තිතුමා.
කතානායකතුමනි, ඊයේ සිදුවීමේදී ඔබතුමා මුලින්ම නියෝගය දුන්නේ මට. ඔබතුමා කව මීට පස්සේ පාර්ලිමේන්තුව තුළ වීඩියෝ ගත කිරීම සහ සමාජ මාධ්‍ය තුළට මුදා හැරීම තහනම් කියලා. මං හිතන්නේ ස්ථාවර නියෝග වල කොහෙවත් මේක නැහැ. අනිත් එක මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විතර නෙමෙයි, පුරවැසියෙකුුණත් අයිතිය. දැන් බලන්න රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා එදාර මන්ත්‍රීවරියක් සමග සිදුණු සිදුවීම එතුමා වීඩියෝ ගත කරේ නැත්නම් අද එතුමා සමහරට මේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදිකරුවෙක් වෙන්න තිබුණා. ඒ වගේම මේට කලින් පාර්ලිමේන්තුවේ මේ මිරිස්කුඩු ගහපුවා ඔය ආසනයට වතුරුවක් කරපුවා සහ සිදුවීම් ගණනාවක් අපිට අනාවරණය කරගන්න පුළුවන් වුණේ මේ අපේ ෆෝන් වල තියෙන දුරකථනයේ. ඒ තරම් නෙමෙයි අපි උතනට ඇවිල්ලා කලබල කරද්දිත් ඒ පැත්ත කට්ටිය වීඩියෝ කරා කර කතා නැගතුනේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ අයිතිය දෙන්න. අපි ගාලා තියෙන ෆෝන් එකේ මොන හරි වීඩියෝ කිරීම නිසා අපිට ගොඩක් දේවල් හෙලිදරව් කරගන්න පුළුවන් වෙනවා වගේම ඊයේ රටේ මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් වුණා කර මට විනාඩියක් දෙන්න කතා නැතුනේ. රටේ මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් වුණා මේ ඓතිහාසික නඩු තීන්දුවට විරුද්ධව රාජපක්ෂල ආරක්ෂා කරන්න ඉස්සරහට ආපු බඩු ටික. ඒ හොඳම අපේ රටේ මේ 225ට බැන්නට මේ 225 ඉන්න මේ ජරාම මිනිස්සු ටික තමයි ඉස්සරහට ආවේ. හොඳ මිනිස්සු ඕන තරම් එහා පැත්තේ ඉන්නවා. ඒ නිසා ගරු කථානායකතුමනි ඒ දේ කරන්න එපා. ඉදිරියටත් අපිට අවස්ථානුකූලව මේ පැත්තේ යට වෙන්න පුළුවන් මේ පැත්තේ යට වෙන්න පුළුවන් දුරකථනයෙන් පරිගත කරගන්න වීඩියෝ කරගන්න ඒක සමාජ මාධ්‍ය වලට මුදා හරිනවද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. ඒ අවස්ථාව ලබා දෙන්න ඒක ඔබතුමා වළක්වන්න එපා. ඒක අපේ අයිතියක් සහ ඒකේ විස්තර නියෝගවලත් කොහොමත් එහෙම කරන්න එපායි කියලා නැහැ. ඒ නිසා ඒක ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු කථානායකතුමා දැන් අද මේ කාරක සභා අවස්ථාවෙත් අපි විවාදයට ගැනෙනවා මේ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණේ ලබා දුන්නු තීන්දුව කියන්නේ බොහොම සරල තීන්දුවක්. ඒක ඒ තීන්දුව කියන්නේ අපි බය වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම ටීවී ජයසුන්දර, නිවාඩ් කබ්‍රල්, WD ලක්ෂ්මන්, ආටිගල මේ අය මේ රටේ ආර්ථිකයේ බංකොලොත් කළයි කියන චෝදනාව තුලින් අපි ඉදිරිපත් කරපු තුන් දෙනෙකුගේ පෙත්සමක මූලික අයිතිවාසිකම් කඩ කරලා තියෙනවා කියන තීන්දුව. ඉතින් ඒක මේ රටේ 120කම මූලික අයිතිවාසිකම් කඩ කිරීමට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ අර අනිත් අය වගේ කියන්නට ඕන. ඒක අපි අදත් කියනවා. ඒක හෙටත් කියනවා. ඒවා කිව්වයි කියලා මෙතන මේ මැරවරකම් කරලා අපේ කටවල් වහන්න බෑ. ඒක අදත් කියනවා, හෙටත් කියනවා, ඉදිරියටත් කියනවා. කරුණා කරලා තමුන්නාන්සේට මම එකක් කියන්න කැමතියි. මේ මෙතනින් එහාට පැනලා ආපු මේ මොකද මේ ස්ථාවර නියෝග කියන්නේ? පාර්ලිමේන්තුවේ සභාගර්භය හරහා ගමන් කරනු නොලැබිය යුත්තේය. එතකොට මොනවද ඔබතුමා වීඩියෝ පට පරීක්ෂා කරලා බලලා එහෙම පැනලා ආපු කට්ටිය මොකද ගන්න තීන්දුව?
ඒ සියල්ලම වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.
මොකද?
ඒ සියල්ලම වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.
වරප්‍රසාද කමිටුවට යොමු කරන එක නෙවෙයිනේ. ඒක කරන්න. හැබැයි අජිත් මාන්නප්පරුව මැතිතුමාට ඔබතුමා ගත්ත තීන්දුව අපි ගියද ඒකට ප්‍රොටෙස්ට් කරන්න? ඒකට අපි ඔබතුමාව අභියෝගයට ලක් කරාද? නෑ. ඒ නිසා කරුණා කරලා මේ ඔබතුමා මේ සිලෙක්ටිව් ජජ්මන්ට්ස් දෙන්න එපා. මේ තෝරා බේරගෙන තීන්දුව දෙන්න එපා. කරුණා කරලා මේ සභාගර්භයේ එහා ඉඳලා මෙහාට ආපු සියලු දෙනාටම විරුද්ධව කටයුතු කරන්න. හැබැයි මම එකක් කියන්න කතා නැහැ තුමා. ඊළඟට ඒ පියවර ගන්න අයට අපි නිහඬව, නිරුත්තරව, නිරුපද්‍රිතව ඉන්නේ නැහැ. ඒක හොඳට සටහන් කරගන්න.
ඔබතුමා මානපරව මන්ත්‍රීතුමාගේ තීන්දුව ස්ථාවර නියෝගවල තියෙන වරද තියෙනවා. ඒකට දිය යුතු තීන්දුව තියෙනවා. ඒ දෙකම ස්ථාවර නියෝගවලට ඇතුළත් වෙච්ච තීන්දුවක්. ඒක එවලෙම දීමට හැකි. ඒක එවලෙම දිය යුතුයි. ඒක තමයි ස්ථාවර නියෝගවල තියෙන වංග. ඒ අනුව තමයි එදා ඒ තීන්දුව දුන්නේ. අනිත් කටයුතු බොහෝ වෙලාවට අපි කරන්නේ වරප්‍රසාද කමිටුවට යවලා එතන විභාගයක් කරලා එතනින් එන වාර්තාව මත ඊළඟ පියවර අපි ගන්න එක.
කථානායකතුමනි
මේ පොයින්ට් ෆෝට් එකක් තියෙනවා අපේ සභානායකතුමනි.
ගරු කථානායකතුමනි ඔබතුමා නිවැරදි කරා වගේ මානපෙරුම මන්ත්‍රීතුමා කරපු කාරණාවත් ඊයේ ඇති වෙච්ච සිද්ධියත් එකම මට්ටමේ සිදුවීම් දෙකක් නෙමෙයි. ඒ නිසා ඔබතුමා ගත් පියවර පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා 27-2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් ඒ ප්‍රශ්නයට අඩුගානේ දැන් ඔබතුමාලගේ තියෙන්න ඕනේ කොච්චර වෙලාවක් ගන්නවද, උත්තරේට කොච්චර වෙලාවක්ද, ප්‍රශ්නය කොහොමද අහන්න ඕනේ කියන එක ඔබතුමා ඒ කල්පනාකරණය කරන්න. එහෙම නැති වුණාම වෙන්නේ මේක වෙනත් තැනකට යනවා. දෙවෙනි කාරණාව මේක මේ තීන්දුවේ පැහැදිලිව මේක යම් කණ්ඩායමකගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව මිසක් වෙනත් කාරණා ගැන කියලා නැහැ. එතකොට මේක වෙනත් විදිහට රටේ මතවාදයක් හදන්න දෙනවා. ඒකයි මම එදා කතාවේදී කිව්වේ බැරි වෙලා හරි මේ නඩුව පැමිණිල්ල දානකොට දාන්නේ නැහැ නේ. තුමන්ලගේ ආයෙනේ පැමිණිල්ල කරේ. ඒ පැමිණිල්ල දානකොට එල්ටීටී සංවිධානයට ආයුධ දුන්නා, සල්ලි දුන්නා, ඒකත් ඒක නිසා මිනිස්සු 600ක් පොලිස් නිලධාරීන් ඝාතනය වුණා. මේ කාරණාවත් ඇතුළත් කරන සමහර විට ඒකත් ඕකටම වැඩිකාරය කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් කාරණාවක් ඇතුළු කරාන වෙන්න පුළුවන්. අධිකරණයට බෑ ඒ රාමුවෙන් පිටින් ගිහිලා තීන්දුව දෙන්න. ඒ නිසා වැරදි මතයක් හදන්න මේ පාර්ලිමේන්තුව තුළ උදේ වරුවම උත්සාහ ගන්නවා මේ විපක්ෂය විසින්. ඒ වෙනකොට අපේ ආණ්ඩු පක්ෂය අයත් මේවට ප්‍රතිචාර දැක්වෙනවා. ඒ නිසා අපි ඊයේ වෙච්ච සිද්ධිය සාධාරණීකරණය කරන්නේ නැහැ ගරු කථානායකතුමනි. නමුත් ඔබතුමා මීට වඩා මේ එන ප්‍රශ්න ටික බලලා කල්පනාකරණය මේ කරලා කටයුතු කරොත් මේක
වෙනස් කිරීම සඳහා ස්ථාවර නියෝග කාරක සභාවට මේ සියලු කාරණා අපි ඇතුළු කරනවා. මොකද යම් යම් අඩුපාඩුකම් ඒ ස්ථාවර නියෝග වල තිබුණ නිසා තමයි මේ වගේ ප්‍රශ්නකට
මතුවෙන්නේ. මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කිව්වා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරපු කාරණාව සම්බන්ධයෙන් එයා උරණ වුණා. ඒකට උත්තර දෙන්න ඕන. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඒකයි. මේ පැත්තේ ප්‍රශ්නයක් මත කරනවා උත්තර දෙන්න ඕන. 25ක් විතර මේ පැත්තට ඇවිල්ලා මෙතුමාගේ ඔබතුමාට ආයිත් වරප්‍රසාද කමිටුවට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද 146 යටතේ ඔබතුමාට බලතල තියෙනවා. ඔබතුමා දැක්ක දෙයක් කොහොමද වරප්‍රසාද කමිටුවට ආයිත් දාන්නේ? You saw it. So it is incumbent on you to take immediate action. You have under section 146, you have the power to deal with it. මුතුමාගේ බලයේ තියෙනවා. ආයි දැන් වරප්‍රසාද කමිටුවේ දැක්ක කිමුකෝ?
ඒ විදිහට
එයා මොකද කරන්නේ?
ඒ විදිහට
මධ්‍ය රේඛාව
හරහා ගිය මන්ත්‍රීවරු දෙපැත්තෙම ඉන්නවා.
නෑනේ අපේ කට්ටිය ගියේ නෑ. ඒක වැරදි.
අද නෙමෙයි ඊට කලින් දවස්වල.
හැබැයි මේක පටන් ගත්තේ එයායිනේ මේ පැත්තට ආවේ. එයායිනේ මේ පැත්තට ආවේ හමුදාවක් වගේ ආවනේ. මං ඊයේ කිව්වනේ.
මීට ඉස්සෙල්ලා විරුද්ධ
පැත්තට. ඔබතුමා දැක්ක දේ සම්බන්ධයෙන් ඔබතුමා තීන්දුවක් දෙන්න ඔබතුමාට බලතල තියෙන 146 යටතේ. ඉතින් මම
කියන්නේ. ඔව් දලුවත් මන්තුමා.
ගරු කථානායකතුමනි, මේ ගරු සභාවේ සිද්ධ වෙන කාරණා සම්බන්ධයෙන් ඔබතුමාට කාටවත් බල කරන්න, ඔබතුමාව බය කරන්න හැකියාවක් නැහැ. දැන් ඔබතුමා සමහරලාට පස්සේ වලාගමු කියලා සමහරු කියනවා. ගරු කථානායකතුමනි, ඔබතුමා පැහැදිලිව ඉල්ලීමක් කරලා වරප්‍රසාද කමිටුවට දාන්න කියලා දැන් ආපහු මයික් එක ලැබෙනවා කියලා නැගිටලා කියනවා ඔබතුමාට නියෝගයක් දෙන්න කියලා. සාමාන්‍ය දෙයක සම්බන්ධ විමර්ශනයක් කරලා තීන්දුවක් දෙන්න කමිටුවක් තියෙනවා. ඒකට යොමු කරන්න ඉල්ලලා තියෙනවා විපක්ෂ නායකතුමා. දැන් විපක්ෂේ ප්‍රධාන සංවිධායකතුමා කියලා ඔබතුමාට තීන්දුවක් දෙන්න කියලා. ගරු කථානායකතුමනි, මේ සභාව සම්පූර්ණ කෝලම් මඩුවක් වෙලා තින්නේ මෙතුමල්ල දෙදෙනාගේ මේ පොයින්ට් ඔෆ් ඕඩර් නිසා. කරුණා කරලා මේ පාර්ලිමේන්තු තුල මේ අය කතා කරපු කාලය බලන්න ගරු කථානායකතුමනි. එකම කාරණේ දිගින් දිගටම ගරු කථානායකතුමනි මේ පොයින්ට් ඔෆ් ඕඩර්
ඔබතුමා ඔබතුමාට වරප්‍රසාද කමිටුවට අරින්න පුළුවන් අපහැදිලි තත්ත්වයක් තියෙනවා. ඔබතුමා හිටියේ නැත්තම් ඔබතුමා දැක්කා 146 ඔබතුමාට ක්ෂණික තීන්දුවක් ගන්න බලතල තියෙනවා.
ගත මේ සියල්ල විජේදාස රාජපක්ෂ අධිකරණ මහත්මයා.
ගරු කථානායකතුමනි, මම මේ කරුණ වරප්‍රසාද ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරනවා. ඒ වගේම පොයින්ට් ඔෆ් ඕඩර් එකක්. මේක ආණ්ඩුව වෙනුවෙන්වත් විපක්ෂය වෙනුවෙන්වත් ඔබතුමා වෙනුවෙන්වත් ඉදිරිපත් කරන එකක් නෙවෙයි. මේක ඉදිරිපත් කරන්නේ මේ රටේ 120,000 ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව. දැන් ගරු කථානායකතුමනි, අපි නිතර කතා කරනවා මේ පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයේ රටේ. ඒකම කතා කරනවා අපි අනුගමනය කරන්නේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය. දැන් ඔබතුමා නිරීක්ෂණය කරලා ඇති වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙන් කොපමණ කොටසක් මේ පාර්ලිමේන්තුව අනුගමනය කරනවද, නැත්නම් කැලෑ නීතියෙන් කොපමණ ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුව අනුගමනය කරනවද කියලා. ඒ සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකීම බාර ගන්නට ඕන. ඔබතුමා දන්නවා අපේ ස්ථාවර නියෝගවලත් තියෙනවා ලෝකේ වෙස්ට්මිනිස්ටර් කමේ තියෙන හැම පාර්ලිමේන්තුවකමත් තියෙනවා. පාර්ලිමේන්තුවක පළවෙනි දේ තමයි මන්ත්‍රීවරුන්ගේ විනය. විනයෝ නාම සාසනස්ස ආයු. සාසනයක් වුණත් පවතින්නේ විනය තියෙනකන් විතරයි. මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය විනය මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ නැහැ. ඒක නිසා තමයි පහුගිය කාලේ මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන தත්වෙට පාරට බැහැලා අරගල කරේ උද්ඝෝෂණ කරේ මේ පාර්ලිමේන්තුව එක පවත්වගෙන ගියේ නැති නිසා. ඒක කාටවත් කියන්න බෑ. ඒක ආණ්ඩු පක්ෂයයි ඒක උල්ලංඝනය කර විපක්ෂයයි කියලා තෝරන්න බේරන්න බෑ. දෙපැත්තෙමයි ඉන්නවා ඒ රීතිය අනුගමනය නොකරන අය. එතකොට අපේ ස්ථාවර නියෝග අනුව අපිට මේ පාර්ලිමේන්තු ආසනේ ඉන්නකොට හැසිරෙන්න ඕන ආකාරය ලියලා තියෙනවා. මේ පාර්ලිමේන්තු වැඩ කටයුතු කරන වෙලාවට අපිට මෙතන ඉඳන් අපිට අපේ වගකීම් වෙනුවෙන් අධ්‍යයනය කිරීමක් හැරෙන්න නවකතා පොත් කියවන්නවත් පුවත්පත් සංග්‍රහ කියවන්නවත් දුරකථනයෙන් කතා කරන්නවත් බෑ. අද ඔබතුමා නිරීක්ෂණය කරලා තියෙනවද පාර්ලිමේන්තුව පැවතින අතරතුරේ කී දෙනෙක් දුරකථන සංවාදවල මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ යෙදෙනවද? දැනුත් අර හර්ෂසිල්ලා මන්ත්‍රීතුමා දැනුත් දුරකථනේ ඉන්නේ. මං කියන්නේ අවම හැදියාව, අවම ශික්ෂණය පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව අවම ශික්ෂණය පවත්වාගෙන යන්න මේ මන්ත්‍රීවරු සෑම කෙනෙකුටම තියෙනවා. ඒක වෙනසක් නෑ. ඒක අගමැතිතුමාටත් ඒ වගේම තියෙනවා, විපක්ෂ නායකතුමාටත් තියෙනවා, මටත් තිබෙනවා, අන්තිම පේළියේ ඉන්න මන්ත්‍රීතුමාලටත් තියෙනවා. ඒ වගේම වෙනසක් නෑ. එතකොට මේ පාර්ලිමේන්තුවේ අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා ඇවිල්ලා හැමදාම උදේවරුේ මොකද්ද කරන්නේ? ඒකට ඔබතුමාත් වගකීම ගන්න ඕන. ඒ වගකී චෝදනාම ඔබතුමාටත් කරනවා. මොකද උදේවරු පුරාවටම අපි ජනතාවගේ ප්‍රශ්න කතා කරනවද නැත්නම් විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ගහගත්ත අයගේ රණ්ඩු වෙච්ච මන්ත්‍රීලගේ ප්‍රශ්න ගැන කතා කරනවද? එතන මේකද මේ පාර්ලිමේන්තුවෙන් දෙන ආදර්ශය? එදා අපි දන්නවා පාර්ලිමේන්තුව මීට දශක 4ක 5කට පෙර මට වැඩිය හොඳින් ඔබතුමා තමයි දන්නේ මේ රටේ ඉන්න උගතුන් වැදගත්ුන් රාජයේ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්ලා හවස්සරුවේ තමන්ගේ රාජකාරිය ඉවරනාට පස්සේ හරි කැමැත්තෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ යන්නේ ගැලරියට කෙලින්ම. ඒගොල්ලන්ට වෙන වැඩ නැති නිසා නෙමෙයි. ඒ පාර්ලිමේන්තුවේ ගැලරිය ගිහිල්ලා වාඩි වෙලා හිටපුවාම එච්චරක් දේවල් ඒ මහජන නියෝජිතයන්ගේ කතාවලින් ඉගෙන ගත්ත. ඔබතුමත් ඒක අනුගමනය කරා. මාත් ඒක අනුගමනය කරලා තියෙන එදා. අද ඒ තත්ත්වයට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ පාසල් දරුවෝ මේ පාර්ලිමේන්තුවට අද ඇයි ආවේ? ඒගොල්ලන්ට පාසලේදී හුඟක් ජාති ඉගෙන ගන්න තියෙද්දි ඇයි ආවේ මේ පාර්ලිමේන්තුවට? අද මේ දරුවන්ගේ ගුරුතුමන්ලා ඒගොල්ලෝ විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට මේ දරුවෝ එක්කගෙන ආපුවාම ඒ දරුවන්ගේ හැදියාවට ආදර්ශයට ගන්න පුළුවන් හැසිරීම් රටාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුලින් දකින්න පුළුවන් කියලා. ඒක මේගොල්ලෝ විශ්වාස කරනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කතා කරන්නේ රටට වැදගත් දරුවන්ට ඉගෙන ගන්න හැකි අන්තර්ගතයක් ඇති හරයාත්මක දේවල් කියලා. ඒක නිසා තමයි එයාවේ. දැන් අද එහෙම බලාපොරොත්තුෙන් ආපු දරුවෝ මේක ඇතුලේ මොකද්ද දැක්කේ කියලා ඔබතුමා කියන්න ඔක කරුණා කරලා. අද මේ බලාපොරොත්තුෙන් ආපු දරුවෝ මේක ඇතුලේ මොනවද දැක්කේ? ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ විනය කියන එක නැත්තම් මේ කුමන දෙයක් කරත් ඇති වැඩක් නැහැ. මේ 225ම තම තමන් විසින් උඩ බලාගෙන කෙල ගසා ගැනීමක් මේ සිද්ධ කරන්නේ. මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු ක්‍රමය එපා කරවන ක්‍රමයක් මේ ගෙනියන්නේ. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ ආයු කාලයටත් මේක බලපාවි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තිබුණට රැකෙන දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මහජනතාවගේ විශ්වාසය මත රැඳෙන එකක්. එතකොට ඒ විශ්වාසය විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු විතරක් නෙවෙයි අධිකරණය පවා ජනතාව පිළිගන්නේ ගරු කරන්නේ අධිකරණයට ජනතාවගේ විශ්වාසයක් තියෙන නිසා. ඒතර මේ පාර්ලිමේන්තු ක්‍රමයේ රඳා පවතින්නේ අපිට මේ පාර්ලිමේන්තු ජනතාවට විශ්වාසයක් තියෙන නිසා. ඒ නිසා කරු කතානායකතුමනි මේ දුරකථන භාවිතය ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළ රැඳී සිටීමෙන් නොයෙකුත් වෙනත් තමන්ගේ වගකීමේ කටයුතු වලට අමතරව කරන දේවල් අවශ්‍ය නම් සංශෝධනය කරලා ස්ථාවර නියෝග ඒක නිවැරදි කරගන්න. පොඩ්ඩක් ඉන්නවා මගේ
කිවරණකම්.
ගරු කතානායකතුමනි මේ විනය රකින්න විනය විනය රකින්නේ දෙකෙනෙක් ඉවර වෙනකන් ඉන්න.
ඉන්න එතුමා කතා කරලා ඉවර වෙනකන්.
පොයින්ට් ඔෆ් ඕඩර් දෙකක් බෑනේ එකතරේ.
මේක දෙන්න.
ගරු කතානායකතුමනි, පොයින්ට් ඔෆ් ඕඩර් දෙකක් දෙන්නෙකුට එකතරේ කතා කරන්න බෑනේ. ඒ නිසා ඒ විනයත් මෙතන තියෙන්න ඕන. ඒ නිසා මම ඔබතුමාට ආරාධනා කරනවා මේ ස්ථාවර නියෝග සංශෝධනය කරලා හරි පියවර ගන්න කරුණාකරලා අද ඉඳලා.
පැහැදිලිවම ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතුව තියෙනවා. ඔව් මොකද කිරියල් මන්තුමා,
එතුමා මේ දුරකතන ගැන කතා කිව්වා ස්ථාවර නියෝග වල නවීන තාක්ෂණය බැහැර කරලා නැහැ. අනිත් එක එතුමා කිව්වා දුරකතන සම්බන්ධයෙන් බෑ, අපේ මේසෙ උඩ කම්පියුටරයක් තියෙනවා.
හරි,
අපි මේ කියවන්න එපා.
හරි, බොහොම සුදි. හරි, බොහොම සුදි. හර්ෂා, is there anything important? ඔව්
මම මගේ නම කියපු නිසා අපි නම් සාමාන්‍ය නවීන තාක්ෂණයත් එක්ක ඉන්නේ. මොකද කොයි වෙලාවෙද දැනගන්න ඕනේ වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ අනික් කට්ටිය ගන්න. කරුණාකරලා ස්ටෑන්ඩින් ඕඩර්ස් වෙනස් කරන්න. වෙනස් කරලා කියන්න මේක ඇතුලේ අපිට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න හැකියාව දෙන්න කියලා.
පාදිලිවම අපි ස්ථාවර නියෝග වෙනස් කරන්න.
ඒක වෙනස් කරන්න. කරුණාකරලා වෙනස් කරන්න.
හරි. ඔව් සභානායකතුමා.
කටයුතු. ගරු කතානායකතුමනි, න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු තුළ අංක 2 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාලවල නිදහස් විය යුතුය.
ස්වභාවිකංගද
ආයි
අංක දෙක
ගන්න ඔබතුමා.
විසයි 23 මැයි මාස 23 වන දින මා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනු ලැබූ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමි. මම ස්තුතිවන්ත වෙනවා. මම වත්කම් හා බැරකම් පුද්ගලික යෝජනාව අලුත් නව කෙටුම්පත තුල ඇතුළත් කරපු නිසා තමයි මේක මම දැන් ඉල්ලා අස්කර ගන්නේ. නමුත් හැමතුමාගෙන් ඉල්ලනවා නීතිය හොඳයි, හැබැයි කරුණාකර ඉක්මනට ක්‍රියා කරන්න මේක ක්‍රියාත්මක කළ යුතුයි.
ස්වභාවිකංගද
අද න්‍යායපත්‍ය අංක 1
අංක 1 විසර්ජන පනත් කෙටුම්පත වෙන් කළ දිනේ කාරක සභාව. කාරක සභාව පළවන වගන්තිය කාරක සභා එකඟද
ආයි
2 සිට 10 වගන්තිය දක්වා ගරු අමාත්‍යතුමා.
I have to mention this. ගරු කතානායකතුමනි, පළවන උපලේඛනය, දෙවන උපලේඛනය සහ තුන්වන උපලේඛනය සලකා බලන තෙක් දෙවන වගන්තිය සිට 10 වගන්තිය දක්වා සලකා බැලීම කල් තැබිය යුතුය.
සභා එකඟද
ආයි
පළවන උපලේඛනය.
පළවන උපලේඛනය
විශේෂ වියදම් ඒකක ශීර්ෂාංක 1, 2, 4 සිට 11 දක්වාද, ශීර්ෂාංක 13 සහ 16 සිට 25 දක්වා
සලකා බැලීම.
සලකා බැලීම් පූර්වභාග 10යි.
Yes.
ඔබතුමා කපහැරීමේ යෝජනා
2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 2023/11/22 බදාදා විවාදයට ගැළෙන අමාත්‍යංශ අයවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 13, 14, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 සහ 25 ධර්ම වය ශීෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැටසටහන් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, ඊයේ අපේ ගරු විපක්ෂ නායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඊට අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයයි උරණ වුණා. ඒ උරණ වුණේ වෙන කිසිම දෙයක් නෙමෙයි, ඒ නඩු තීන්දුවෙන් ආණ්ඩු පක්ෂයේ නායකයෝ කියන්නේ පොදු ජනයෙක් සත් පෙරමුණු නායකයාට දෝෂාරෝපණය කරලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා ගොඩ. වර්තමාන ජනාධිපතිතුමාට අනතුරු හැකියාවක් කළා නෑ. ඉතින් ඇත්තමදි ඇයි මේගොල්ලෝ උරණ වෙන්නේ? මේගොල්ලෝ උරණ වුණේ අපි මේ තීන්දුවට ගැන සතුටු වෙන්න ඕන. මොකද කාලයක් තිබ්බා මේ රටේ පාලකයන්ට විරුද්ධව අධිකරණ තීන්දුවක් ගන්න බෑ කියලා. අපි දන්නවනේ. පාලකයන්ට විරුද්ධව තීන්දුවක් ගන්න බෑ කියන මතයක් තිබ්බා. ඉතින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙනවා මේ තීන්දුව ගැන. මොකද කාලයකට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි තීන්දුවක් ලබා දීම ගැන අපි සතුටු වෙනවා. ගරු කතානායකතුමනි, මේ ආර්ථික අපරාධ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කතා කරන්න කලින් මම මේක ඒ කාලේ පාර්ලිමේන්තුවේ මතු කිරුවා. නමුත් ඒ ගැන කවුරුවත් ගණන් ගත්තේ නැහැ. 2022 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට Abuse of Power and Economic Crimes have impacted the human rights in Sri Lanka. එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වා අපේ රටේ ආර්ථික අපරාධ සිද්ධ වෙනවා කියලා 2022 සැප්තැම්බර් මාසේ. කවුරුවත් ගණන් ගත්තේ නැහැ. පාර්ලිමේන්තුව දැනුවත් කෙරුවෙත් නැහැ ගැන. විජේදාස රාජපක්ෂ මැතිතුමා එදා ගියා, අලි සබ්ලි මැතිතුමා ගියා, පාර්ලිමේන්තුවට කිසිම දැනුවත් කිරීමක් කෙරුවේ නැහැ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයත් කියනවා අපේ රටේ ආර්ථික අපරාධ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් අපි ඒක ගැන සතුටු වෙන්න ඕනේ. මොකද ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් අපේ රටට ඇති වෙලා තියෙනවා. අනිත් එක ඔබතුමාට මතකයි මේ ආණ්ඩුව 20 ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට 19 අහෝසි කරන්න 20 ගේනකොට මම එදා සංශෝධන 25ක් ඉදිරිපත් කෙරුවා. 19 බේරගන්න ආණ්ඩුව පිළිගත්තේ නැහැ. මහා උජාරුවේ එදා අධිකරණ ඇමතිවරයා 20 සංශෝධනය ගෙනාවා. මොකද්ද වුනේ? මුළු ලෝකෙම විරුද්ධ වුණා. සිවිල් සමාජය විරුද්ධ වුණා. අන්තිමට අවුරුද්දක් දෙකක් යනකොට ඒක අකුල ගන්න සිද්ධ වුණා. මම කිව්වා උත්තර නීතිය උත්තරීතභාවය නැත්තම් රූල් ඔෆ් ලෝ නැත්තම් රටක් ඉස්සරහට යන්නේ නැහැ. එක තැන පල්ලි වුණා. ආයෝජන ආවද? දශමයක්වත් ආයෝජන වැඩි වෙලා නැහැ. මොකද මේ රටේ නීතිය උත්තරීතභාවය වලපල්ලට වැටලා කියලා පිළිගැනීමක් තිබ්බයි. අනිත් නිසා මේ තීන්දුව ඉතාම වැදගත්. මේක ගැන සතුටු වෙන්න ඕන. අලුත් ආරම්භයක්. ඉට්ස් ඇ නිව් බිගිනින්. ලෝකෙට කියන්න අපේ රටේ අධිකරණ ස්වාධීනයි. කාලයක් තිබ්බා විනිශ්චයකාරවරු ආණ්ඩුවට විරුද්ධව එදා දිවි නැගුම පටතේ යටතේ ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තීන්දුවක් දුන්නා. මොකද්ද ඔයගොල්ලෝ කරුවේ? එතුමිය දෝෂාභියෝගයක් ගෙනලා ඉම්පීච් කරුවා. ඒක හරිද? ඒ වගේ වැඩ කරපු අය තමයි මේගොල්ලෝ. ශිරාණි බණ්ඩාරනායක මෙතනින් එළෙව්වා. මේ වගේ අශීලාචාර වැඩ කරලා තමයි අපේ රට විනාශ වුණේ. අන්නේ නිසා දැන් මම අහනවා ගරු කතානායකතුමාගේ රජයේ සේවකේ කස්තුල්හම සේවයෙන් ඉවත් වුණාම ඌට පෙන්ෂන් නෑ මොනවත් නෑ. රජයේ සේවකේ දැන් අපේ ජනාධිපතිවරයා පැනලා ගියා වැකේටඩ් පෝස්ට්. අයි කෝටි 3ක් ඌට දෙනවා ප්‍රතිලාභ අවුරුද්දකට. කෝටි 3ක් අයි අපි දෙන්නේ කෝටි 3ක් ප්‍රතිලාභ? සේවයේ අත්තර ගිය කෙනෙකුට, පැරිලා ගිය කෙනෙකුට, රජයේ සේවකෙක් පැරිලා ගියා නම් අත්තරිය නම් විශ්‍රාම වැටු පොඩේ. අද ජනතාව අහනවා මේ වගේ ආර්ථික අපරාධ කරලා පැරිලා යන අයටත් ප්‍රතිලාභ දෙනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මට මතකයි යාපාන ආණ්ඩුව කාලේ ආවා විතරයි ඩුබායි වලට ගියා. කලින් ආණ්ඩුවේ අයගේ බැංකු ගුරුවරයෙක් මරගෙන මොකද ඩුබායි වලින් කිව්වේ? ඕගොල්ලන්ට තොරතුරු තියෙනවා යන්න ඕගොල්ලන්ගේ අධිකරණයකට. Go before the courts of Sri Lanka and get a judgment. ශ්‍රී ලංකාවේ අධිකරණයේ තීන්දුවක් ගන්න අපි ඒක පිළිපදිනවා කියලා. නමුත් ඒ කාලය තුල එහෙම වාතාවරණයක් තිබුණේ නැහැ. නමුත් අද අපේ අධිකරණයට ගිහිල්ලා අපේ රටේ පාලකයන්ට මේ පැත්තේ වෙන්න පුළුවන්, මේ පැත්තේ වෙන්න පුළුවන් තීන්දුවක් දීමේ හැකියාව අද ලෝකෙට පෙන්නලා තියෙනවා. ඉතින් මේ ගැන උරුම වෙන දෙයක් නැහැ. ඒ වගේම මැතිවරණ කොමිසම ගැන මම එකක් කියන්න ඕන. මැතිවරණ කොමිසම ආණ්ඩුවට ලියුම් ලියනවා ඡන්ද තියන්න කියලා. ඒක ආදර ලිපි. ලියුම් ලියනවා. නමුත් ක්‍රියාකාරී විදියට මැදිහත් වෙන්නේ. දැන් මේ ආණ්ඩුව මැතිවරණයට බයයිනේ. මැතිවරණ වලට බය ආණ්ඩුවකට ජාත්‍යන්තර සහයෝගයක් ලැබෙයිද කර කතා නැගිටුමුනි. මාර්තු මාසේ 8 වෙනිදා තියෙන තිබ්බේ පළාත් පාලනේ මැතිවරණේ. තාම තියන්නේ. අපි අධිකරණයට කියනවා එඩිතර වෙලා තීන්දුවක් දෙන්න. අද ගංගල ඇත්ත වශයෙන්ම සමාජ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇනේ හිටලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නේ ප්‍රශ්නයක් අහවම කියන්න කෙනෙක් නේ. අපි ගංගල ඉඳන් එන අය අපේ ගමේ ප්‍රශ්නයක් ඉදුණා බද කියන්න කෙනෙක් නේ. ආයතනයක් නේ. දැන් සල්ලි නේ කියන්න බෑනේ. රජයේ සේවකයාගේ පරිපටි කරලා තියෙන බිලියන ගණක් මං අහනවා. ඉදිරියේදී මේ නඩුව ගත්තාම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ගිහිල්ලා කියන්න පුළුවන්ද සල්ලි නැහැ කියලා. මම මැතිවරණ කොමිසමට කියනවා නිකන් නැහයෙන් අන්නන්න නැතුව අධිකරණයට ගිහිල්ලා මැදිහත් වෙලා අපි දාපු නඩුව මැදිහත් වෙලා අපි බලාපොරොත්තු වෙන මේ පළාත් පාලන මැතිවරණය අපිට ලබා දෙන්න කියලා. අන්න ඒ වගේ මම කියන්න ඕන අපේ රටේ ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ගැන යමක් කියන්න ඕන. අපි හොඳ තීන්දුව හොඳයි කියනවා. වැරදි තීන්දුව ගැන අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න අයිතියක් තියෙනවා. අපි අධිකරණයට ගරු කරනවා. නමුත් තීන්දුවක් හරි කියන්න අපිට අයිතියක් තියෙනවා, වැරදි කියන්න අයිතියක් තියෙනවා. දැන් මේ ක්‍රිකට් ප්‍රශ්නේ ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩා පරිත්‍යාගයේ බලේ තියෙනවා ඉන්ටර්නල් කමිටියක් පත් කරන්න. මමත් ක්‍රීඩා ඇමති හැටියට කටයුතු කරනවා. මම ඉන්ටර්නල් කමිටියක් පත් කරුවා. ප්‍රශ්නයක් උනේ. දැන් මේ සැරේ මොකද්ද උනේ? ඇත්තම කරු කතා නැහැ කිතුමරි. ඉන්ටර්නල් කමිටියක තිබ්බනම් අපිට ක්‍රිකට් තහනමක් එන්නේ නැහැ. පකිස්තානයේ තියෙන ඉන්ටර්නල් කමිටියක්. සවුත් ඇෆ්‍රිකාවල තියෙනවා. ඒතකොට අපිපත් කරුවාම තහනමක් දෙන්න බෑ. මෙතන ප්‍රශ්නේ උනේ ඉන්ටර්නල් කමිටියක තහනම් කෙරුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථාපිත කෙරුවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න තියෙන්නේ ඉන්ටර්නල් කමිටියකත් එක්ක නෙවෙයි, ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක. ඔවුන් තමයි දූෂිතයෝ. ඔවුන් තමයි ලිව්වේ අපි තහනම් කරන්න කියලා. ඔවුන් තමයි කිව්වේ Under 19 World Cup එක ලංකාවෙන් ඉවත් කරන්න කියලා. අන්නෙම නිසා අපි ඉල්ලීමක් කරනවා. මම විශ්වාස කරනවා හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට. මොකද මං එදා ඉන්ටර්නල් කමිටියක පත් කරන්න කලින් මමත් ගියා ICC එකට. ගිහිල්ලා මගේ කට්ටියත් එක්ක සාකච්ඡා කෙරුවා. මට විශ්වාසයක් තියෙනවා ඉන්ටර්නල් කමිටියක ස්ථාපිත වුණොත් අපේ ක්‍රිකට් යථා තත්ත්වයට ඇදලා ගන්න මාර්ගය පෑදෙනවා. ප්‍රශ්න ඇති උනේ එදා ඉන්ටර්නල් කමිටියක තිබ්බටන් මේ ප්‍රශ්න කිසිවක් නැහැ. අන්න එමෙන්න අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී මේ ඉන්ටර්නල් කමිටියකේ තත්ත්ව ස්ථාපිත කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් යථා තත්ත්වයට පත් කරන්න අවස්ථාවක් ලැබේ කියලා. ඒ වගේම මම කියන්න ඕන මේ අයවැය තුල ඇත්ත වශයෙන්ම අද ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නේ මොකද්ද? විදේශ විනිමය ෆොරින් එක්ස්චේන්ජ්. විදේශ විනිමය හොයාගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. කිසිම ක්‍රමවේදයක් නැහැ. නිෂ්පාදනය වැඩි කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. ඉතින් අපි රටක් හැටියට අපි කොහොමද ඉස්සරහට යන්නේ? අපි ගාව තියෙන සම්පත් විකුණලා පමණක් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ ගරු කතාදාගතුමනි. අපේ පළාත්වල උඩරට පළාත්වල අද විශාල අසහනයි ජනතාව ජීවත් වෙන. ඇත්ත වශයෙන්ම තුන් වේලට නෙවෙයි දෙවේලට නෙවෙයි එක වේලක් කරන ජනතාවක් අදින්ද අත්‍යවශ්‍ය බාණ්ඩ වල මිල අඩු වෙලා තියෙනවද විදුලි බිල 100 කින් වැඩි වෙලා 100 කින් ලක්ෂ රමයක් විදුලිය විසන්දි කරලා ගෙවල්වල ඉතින් අපේ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම අද පිපාසයෙන් ඉන්නේ මැතිවරණයකට අද අලුත් ආණ්ඩුවකට විතරයි මේ රට ඉස්සරහට අරන් යන්න පුළුවන් මේ දූෂණය කරපු අයට ජාත්‍යන්තරේ උදව් කරයිද කරුක තාටාගේතුමා මංකොලොත් කරපු අය දැන් කියනවා අපි රට ගොඩ ගන්නවලු ගරු කතානායකතුමා දැන් සභාගමක් තියෙනවා ඒ සභාගම රට බංකුලොත් කරනවා ඒගොල්ලෝ යනවා බැංකුවට ණයත් දෙයිද මොකද බැංකුවේ කියන්නේ චෙයාර්මන් වෙනස් කරන්න බෝඩ් එක වෙනස් කරන්න අලුත් ප්ලෑන් එකක් එකේ එන්න එහෙමනේ කියන්නේ අපි රජයටත් කියන්නේ බංකුලොත් කරපු ඕගොල්ලන්ට මේ රට ගොඩ ගන්න බෑ විශ්වාසයක් නෑ තේ එක්සත් ජාතිකයේ සංවිධානයෙන් කියනනම් ආර්ථික අපරාධ කියලා. ඊට වඩා මොනවද? තව සාධක උන්ද? ශේෂ්ඨාධි අපේ රටේ ශේෂ්ඨාධිකරණය කියනවා. රට කොට ගන්න ආධාරයක් හම්බ වෙන්නේ අලුත් ආණ්ඩුවකට. නිව් ගාමන්ට්. අන්නෙම නිසා අපේ ජනාධිපතිතුමත් ඇවිල්ලා ඉන්නවා. අපි සතුටු වෙනවා. එතුමාට තමයි බලය තියෙන්නේ. ඉදිරි මැතිවරණ ගැන අපි අලුත් ආණ්ඩුවක් හදමු මේ රටේ. අලුත් ආණ්ඩුවක් හදලා රට ඉස්සරහට ගෙන යන්න අපි වැඩ කරමු. මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට ස්තුතියි.